සාදු 2017 වසරේ 6 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන පෙර ඇසු ධර්මයත් ඒ ධර්මයෙන් ලබාගත් නා වූ ලද ඒ සැනසිල්ලත් අවදි කරගෙන තමයි මේ මොහොතේ ධර්මය අසන්ට ඕන. එතනින් නැගී සිටලා තමයි ඉදිරියට සොයාගෙන යන්න ඕනේ. හැමදාම මුල ඉඳලා එන්න අවශ්‍ය නැහැ. තමන්ගේ අවබෝධය තුළ තමන් උසස්ව මේ නැගී සිටපු අවස්ථාව මට්ටමට ඥානය, දර්ශනය ඍජු කරගෙන, අවදි කරගෙන කටයුතු කරන්න ඕන. අන්න ඊට පස්සේ තමයි තමන්ට ඉස්සරහට එතන ඉඳලා යන්න අවශ්‍ය මඟ පෑදෙන්නේ. හොඳ සිහියෙන්, අවදියෙන් සිටින්න ඕන. කොයි වගේ සිහියක් තියාගන්න ඕනද කියනවනම්, රත් වෙච්ච තෙල් ඡාච්චයක් අතේ අරන් යන මිනිස්සෙක් ළඟ තියෙන සිහිය, එක තෙල් බින්දුවක් හැලුනොත් Tamanට මරණය තමයි අත් වෙන්නේ කියන ඒ සිහිය පිටිපස්සෙන් එන වදකේක්. එකක් තෙල් ඡාච්චියේ තෙල් වැටිලා Tamanගේ ඇඟ පිලිස්සෙනවා, අනිත් එක තමයි තෙල් බින්දුවක් වැටුනොත් පිටිපස්සේ ඉන්න වදකයා ඒ උලෙන් යනලා මරලා දානවා. මෙහාට හම්බෙච්ච දඬුවම නගර මැද්දෙන් යන්නේ නැටුම් ගැයුම් වැයුම් ලස්සන අවලස්සන කෑගොස්සම් බාධක අශ්වරථ දැන් කාලේ නම් යාන වාහන ව හම්බ වෙනවා. නමුත් ඒ කිසිදු බාධකයක් නොතකාමයා 100%ක්ම මේ තෙල් චාච්චිය ඉහිරවන්න නැතුව අරගෙන යනවා වගේ හොඳ සිහියෙන් බණ අහන්න කියලායි බුදුහාමුදුරු මතක් කරන්නේ. දැන් තේරෙනවනේ හුදෙක් ඔහේ කම්මැලිකමට ඔහේ නිකම් බණ අහගෙන හිටියාම ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවන කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හොඳ සිහියෙන්, හොඳ අවධානයෙන් එයා බලාගෙන ඉන්නේ කටයුතු කරන්නේ. හොඳ කල්පනාවෙන් අඩිය තියන්න ඕන. වැරදුනොත් Tamanට හානිය. තාම විසුකුරු සතුන් ඉන්න කැලේක ගියපු මිනිස්සෙක් හරි පරිස්සමෙන් අඩිය තියන්නේ, බොහෝම සැලකිල්ලෙන් ගමන් කරන්න, වෙන දෙයක් කල්පනා කරන්නේ. ඒ කැලේ, ඒ ගමන, ඒ පියවර ගැනම පමණයි සෝදිසිය 100%ක්. මක්නිසාද ඒ විසිකුරු සර්පයෙක්ගෙන් දෂ්ට වෙලා මරණයට පත් වෙන්න පුළුවන්. එබැවින් හොඳට සිහිය පවත්වනවා. ආන් ඒ වගේ ධර්මය හොයාගෙන යද්දී ධර්ම කරුණවල තියෙන ගැඹුර යථාර්ථයේ සුවද්දී 100%ක් සිහිය පැවැත්විය යුතුයි. එතකොට ඒක මමත්වය නේද, එතන මම වැඩ කරනවා නේද කියලා හිතන්න එපා. මේ මානසිකාරයේ දෙආකාරයකට යොදන්න පුළුවන්. එකක් තමයි අයෝනිසෝ මානසිකාරය, අනික තමයි යෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ පින්තුනේ අවබෝධයෙන් යුතුව සිටීම සහ විමර්ශනය සහ අනවබෝධයෙන් යුතුව කරුණු කාරණා වන් පිළිබඳව වැස ගැනීම කියන කරුණු දෙක. ඒ නිසා හොඳ සිහියෙන්, හොඳ අවබෝධයෙන්, හොඳ ධර්මඥානයකින් යුක්තව මනසිකාරයේ යෙදීම යෝනිසෝ මනසිකාරය. ඒ නිසා ඒක අවශ්‍යයි. නිසා අවබෝධයෙන් ගැනීම සහ අනවබෝධයෙන් ගැනීම කියන දෙකයි. ඒ නිසා අනවබෝධයෙන් නොගෙන අවබෝධයෙන්ම හොඳ සිහියෙන්, හොඳ අවදියෙන් සිටින්න ඕන. නමුත් අනවබෝධයෙන් ගත්තොත් ඒක මමංකාරයේ සිහියක් වෙනවා. අවබෝධයෙන් ගත්තොත් හොඳ සිහියෙන් හොඳ අවබෝධයෙන් ඥානයෙන් මේ දේ ලබා ගත්තාම මමංකාරයෙන් තොරව උපදවා ගන්නා වූ අර සම්මා සති කියන ගුණාංගය ගොඩනගා ගන්න පුළුවන්. සත්ව පුජ්‍යල ආත්ම ගුණය ඇති කරගන්න නෙමෙයි මේ මගේ මහන්සිය, මේ මගේ ව්‍යායාමය සත්ව පුජ්‍යල ආත්ම ගුණය නැති කරන්න. සතා ඉන්නේ කොතනද? ඔබ ළඟමයි. පුජ්‍යලයා ඉන්නේ කොතනද? ඔබ ළඟමයි. ඔබ විසින්ම මේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය සවිශේෂයෙන් එකතු කරලා තියෙන. එහෙම කෙනෙක් ඉන්නව නෙමෙයි. එහෙම කෙනෙක් නැහැ මෙතන. නමුත් දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේ දෘෂ්ටිය නැති කිරීම සඳහා මහන්සි වෙන්න ඕන. දැන් බලන්න මේ වචනවල තිබුණ අරු සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය. ඉන්නව නෙමෙයි. ඒක දෘෂ්ටියක්. හොල්මනක් වගේ. ඔය හොල්මන් කියලා ගොඩක් වෙලාවට වෙන්නේ මනස රැවටීමක්, හෙල්ලීමක් ඇති වෙන. එතන තියෙන දෙයක් නෙමෙයි, එයා දැක්ක විදිය. කෙසෙල් ගහේ පරඬලක් හෙල්ලුණා, මිනිස්සෙක් ඉන්නවා වගේ දැක්කේ. පාරයිනේ කුඹුරක එල්ලපු පඹයෙක් දැක්කා, මිනිස්සෙක් එනවා වගේ දැක්කේ. දෘෂ්ටිය, දෘෂ්ටිය නිසා ඇතිවන කම්පනයයි මේ මනුෂ්‍යයා ළඟ තියෙන්නේ. මොනවද? සක්කාය දෘෂ්ටිය. සකීය ආත්මය කියලා දෙයක් නැහැ. මොකද්ද තියෙන්නේ? දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටිය නැති වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය, අනවබෝධයේ දෘෂ්ටිය. මේ දෘෂ්ටිය නැති කරන්නට නම් ආලෝකය රැගෙන එන්න ඕන. අපි හොල්මනකට බය වුණාම ආයි දුවගෙන ගිහිල්ලා ආලෝකයේ තියෙන තැනකට ගිහිල්ලා ආලෝකයේ රැගෙන නැවත එතෙන්ට එනවා බලන්න. ඇයි? තමන්ගේ හිත සැලුණනේ මොකද්ද ඒ කියලා බලන්න ඕන. බලනකොට කෙසෙල් පරඬලක්, බලනකොට වෙල් යායක ඉන්න පඹයෙක්, බලනකොට ගවයෙක් වෙන්න පුළුවන් එතන ඉන්නේ. ආලෝකයේ යදල බැලුවට පස්සේ අයියෝ මම මෙන්න මේකට නෙමෙයි බය වෙලා තියෙන්නේ කියලා හිත හරියනවා. එමනම් මේ අපේ මනසට ආලෝකය ගේන්න ඕන. ආලෝකය කියන්නේ මේ සිහිය, මේ ප්‍රඥාව අවදි කරගන්නට උවමනා කරනවා. ප්‍රඥාව ලෝක ආලෝකයක්. නත්ති පඤ්ඤා සමාලෝකා. මේ ලෝකේ ආලෝකය තියෙන තමන්ගේ ආධ්‍යාත්මය තුල. ඒ කියන්නේ තමන්ගේ දැනීම් පිළිබඳව, තමන් දැනගෙන ඉන්න දේවල් පිළිබඳව, ඒවා තුළ විද්‍යාව ඉපදවීම. ඒක තමයි ප්‍රඥාලෝකය කියන්නේ. තමන්ට හැඟෙන දේ තුළ, තමන්ට දැනෙන දේ තුළ, තමන් ඉන්න තැන පිළිබඳව ආලෝකය උපදවන්න ඕන. ලෝකේ ගොඩාක් පුජ්‍යලයෝ දන්නේ නැහැ තමන් ඉන්න තැන දන්නේ, තමන්ගේ හිතේ තියෙන තැන දේ දන්නේ නැහැ, තමන් හිතන්න යන්නේ මොකද්ද දන්නේ, කරන්න යන්නේ මොකද්ද දන්නේ. හුදු මානසික ආවේග තුල ඉන්නවා. එහි සත්‍ය දන්නේ නැහැ. ආන්නේ තුල ආලෝකය උපදවන්නට ඕන. ආලෝකය උපදවන විට මෙතන තියෙන தત્ත්වය තමන්ට වැටහෙනවා. මේ තමයි රැවටීම, මේ තමයි මුලාව. එන සමස්ත ලෝකයේම ගමන් කරන්නේ ආලෝකය නූපදවා ගත්ත චිත්තාවේග තුල, සංකල්ප තුල. ආගම් නිර්මාණය වෙන්නේ, සංකල්ප නිර්මාණය වෙන්නේ, දෘෂ්ටි නිර්මාණය වෙන්නේ. සමස්ත ලෝකයේම මේ වෙනකොට දෘෂ්ටි ජාලයක්. බුද්ධාගම දෘෂ්ටි නැති කරගන්න අපිට දුන්නේ, නමුත් දෘෂ්ටි ඇති කරගෙන බුද්ධාගම නිසා. අනිත් ආගම් වලත් මම හිතන්නේ ශාස්ත්‍රවරු ඥානවන්තයි, දුන්නේ දෘෂ්ටි නැති කරගන්න. නමුත් මිනිසා මෝඩයි, මිනිහා එකෙන් දෘෂ්ටියක් හදාගත්තා. ඒ කියන්නේ දෘෂ්ටි නැති කරගන්න දීපු දේ දෘෂ්ටියක් කරගත්තා. සංකල්ප නැති කරගන්න දේ දුන්නු දේ සංකල්පයක් කරගත්තා. ජීවිතේ විමුක්තියක් ඇති කරගන්න, සහනයක් ඇති කරගන්න දේ දුන්නු ආගම ධර්මය අසහනයක් බවට පත් කරගත්තා. දැන් මෙන්න මේ මේකයි ලෝකේ සිද්ධ වෙච්ච, මිනිස්සුන්ට සිද්ධ වෙච්ච මුලාව. දැන් හෙමින් හෙමින් තමා දෙසට බලන්න තමන් එබිලා, තමන් අල්ල ගන්න ලද ඒ චේතනා පිළිබඳව ආලෝකය උපදවලා, ඒ චේතනාවන්වල ප්‍රතිඵලය, ඒ චේතනාවේ ස්වභාවය, ඒ චේතනාව තුළ සත්වයෙක් ඉන්නවද, පුද්ගලයෙක් ඉන්නවද, ආත්මයක් තියෙනවද පිළිබඳව හොඳින් බලන්න. එනිසා හැම විටම පින්නතුනේ තමාගේ සංවේදීතාවය උදෙසාම තමා හැරි බලන්න. තමන්ට දැනෙන දේ ඔස්සේම තමන් හැරිලා බලන්න. තමන්ට වේදනාව දැනෙන තැන තමයි තමා ඉන්නේ. සෑම විටම තමා දෙස හැරි බලන්න. මම කවුද, මම කවුද, එහෙම නැත්නම් මෙන්න මේ ස්වභාවය කුමක්ද? යම්කිසි ස්වභාවයක් මනස තුල හටගන්නකොට එයා බලනවා මේ ස්වභාවය කුමක්ද, මේ ස්වභාවය කුමක්ද, එහෙම නැත්නම් මම කවුද? එතන තමයි මම ඉන්නේ, ඒ ස්වභාවය තුල තමයි මම ඉන්නේ. යම්කිසි ස්වභාවයක් මුල් කොටගෙනයි මමත්වයේ වැඩෙන්නේ, මමත්වයේ පවතින්නේ. ඒ ස්වභාවය කියන එකට තවත් ධර්මයේ වචනයක් තමයි ගති. ගති ස්වභාවය, ඒ ගති ස්වභාවය එක තමයි මම ඉන්නේ. ඒ ගති ස්වභාවය දෙස බලන්න. බලන විට එකිනෙක 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 ආලෝකමත් වෙවි 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 පින්නතුන්ට හැකියාව තියෙනවා ඔය දෘෂ්ටියේ තියෙන ප්‍රබලතාවය මුලින්ම අඩු කරගන්න. දෘෂ්ටියේ තියෙන ඝනීභවනය අඩු කරන්න. ඊට පස්සේ දෘෂ්ටියේ තියෙන ඝනීභවනය අඩු වුණාට පස්සේ ඔබට හැකියාව තියෙනවා සම්පූර්ණ දෘෂ්ටි නැති කරගන්න. දෘෂ්ටි නොගන්නා වූ ගුණය පහළ කරගන්න. දෘෂ්ටි නොගන්නා වූ ගුණයට පහළ වුණාට පස්සේ එහි හසුරුවන්න කෙනෙක්, පවත්වන්න කෙනෙක්, පවතින කෙනෙක් නොමැති තැනින් අවදි වෙනවා. ලෝභයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව. එන් පස්සේ යා සත්‍යයක් අවබෝධ කරගන්නවා. ඒ ආගමික සත්‍යයක් නෙමේ, එය විශ්වීය සත්‍ය කියන විශ්ව සත්‍ය, ලෝක සත්‍ය. අන්න එයා තමයි දුක, දුක්ඛ සත්‍ය පූර්ණේ කරපු, සමුදය සත්‍ය පූර්ණේ කරපු, නිරෝධ සත්‍ය පූර්ණේ කරපු, මාර්ග සත්‍ය පූර්ණේ කරපු කෙනා. ලෝක සත්‍යයට පිවිසුනාට පසුයි මේ චතුරාර්ය සත්‍ය පූර්ණයට පත් කරාවෙන්නේ. තමන්ගේ දෘෂ්ටි අත්හරින්න පුළුවන්කම තියෙන්නේ තමන්ටමයි. වෙන කෙනෙකුට බෑනේ. තමන්ගේ දෘෂ්ටි අත්හරින්න තියෙන්නේ තමන්ටමයි. තමන්ගේ හිතේ තියෙන ස්වභාවල් තේරුම් ගන්න පුළුවන් තමන්ටමයි. තමන්ගේ අතේ තියෙන අත්බෑගය තුල තියෙන දේ දන්නේ තමන්නේ. මේක ඇතුලේ පණාවක් තියෙනවද, මේක ඇතුලේ පැනඩෝල් තියෙනවද, මේක ඇතුළේ ලේන්සුවක් තියෙනවද, මේක ඇතුළේ කොච්චර මුදල් තියෙනවද, මේක ඇතුළේ රත්තරන් බඩු තියෙනවද, මොනවද තියෙන්නේ කියලා තමන්මනේ දන්නේ. වඩා හොඳින් දන්නේ තමන්ද වෙන කෙනෙක්ද? තමාමයි. ඇයි? හේතුව තමාමනේ දාගෙන තියෙන්නේ, තමාගේ බෑග් එකනේ. ඒක නිසා තමන් දන්නවා. ආන්න ඒ වගේ පිනතුනේ තමන්ගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ තමන්. ඒ තියෙන තරමට බර දැනෙනවා. ඒ තියෙන තරමට වින්දනේ දැනෙනවා. තමන්ගේ අධිදායකයේ පොඩි මුදලක් අරගෙන යන විට තියෙන වගකීමට වැඩිය ඔය අධ්‍යාගයට ලක්ෂ ගණනක් දැම්මොත් එහෙම ඒ වගකීම සහ ඒ බර ඒ අත්බැහැගිය තුලින් Tamanට දැනෙනවද නැද්ද? දැනෙනවා. ආන්න ඒ වගේ ඔබේ වගකීම් තුල ඒ තියෙන රඳවා ගන්නා ලද බරෙහි වගකීම බරපතලකම නිරන්තරයෙන්ම ඔබට ඔබේ ආධ්‍යාත්මය තුලින් ඒ බර දැනෙනවා. මෙන්න මේ උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ බෑගේ තුල දාගත්තු දේවල් ටික. මේක එල්ලගත්ත එහෙම නැත්නම් අර බුදුරජාණන් වහන්සේගේ උපමාව අර බර පටවපු අර කරත්තයක් කර තියාගත්ත ගුණෙකු වේදනා ලබන්නාසේ උපාදානස්කන්ධය මිනිසා වේදනාවට පත් කරනවා. උපාදානය නිසයි සියලු ආතති තියෙන්නේ. තණ්හාව නිසයි සියලු ආතති තියෙන්නේ. මේ තණ්හාව ක්ෂය කිරීමෙන් මනුෂ්‍යයාගේ සියලු අසහනකාරීත්වයන් නැති කරන්න පුළුවන්. තණ්හාව ක්ෂය කිරීමෙන් මොනවද තණ්හාව කියන්නේ? මෙන්න මේකෙන් කෙටියෙන් ඉගෙන ගන්න තණ්හාව කියන්නේ මේක මෙන්න මෙහෙම වෙන්න ඕන. ආයි වෙන විදියක් බෑ. එයා විසින් තීරණය කරනවා මොකද්ද මේක මෙසේ විය යුතුයි කියලා. ඔන්න ඔකට කියනවා තණ්හාව කියලා. වෙන මුකුත් ඉගෙන ගන්න ඕනේ. ඕකෙන් තමයි කාම තණ්හා හැදෙන්නේ, භව තණ්හා හැදෙන්නේ, විභව තණ්හා හැදෙන්නේ, රූප තණ්හා, අරූප තණ්හා, ඔය ඕන තණ්හාවක් හැදෙන්නේ එහෙමයි. මේක මෙසේ විය යුතුයි. ඒකේ අනිත් පැත්ත ඉබේම ඒ තුල ඒ මනස තුල හැදෙනවා. මේක මෙසේ විය යුතු නම් එයා ළඟ අනිවාර්යෙන් අනිත් කැලලක් තියෙන්න ඕනේ. මොකද්ද? මේක මෙසේ නොවිය යුතුයි කියන එක. ඒක අනිවාර්යෙන් ඉබේම එනවා ඒක තෙන්ට. මේක මෙසේ නොවිය යුතුයි කියනවත් එක්කම මේක මෙසේ විය යුතුයි කියන කැලලත් එනවා. මේ දෙක එකට තියෙන්නේ. මේක මෙසේ විය යුතු නම් එතන අනිවාර්යෙන් මේක මෙසේ නොවිය යුතුයි කියන කැලල තියෙනවා. මේකට තමයි තණ්හාව කියන්නේ. වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබ ස්වභාවයට ඉඩ දෙන කෙනෙක් නෙමෙයි. ස්වභාවය බාර ගන්න කෙනෙක් නෙමෙයි. මේක මෙහෙම වෙන්න ඕන. මෙහෙමම වෙන්න ඕන. නෑ, එහිමත් වෙන්න පුළුවන්, මෙහිමත් වෙන්න පුළුවන්. තව අන්විදියක් ලෝකේ තියෙන නම් එහිමත් වෙන්න පුළුවන් කියලායි බුදු කෙනෙක් අතහරින්නේ. ඒ ගැඹුරු ආධ්‍යාත්මික දෙයක්. හුදෙක් වගකීම් රහිත පුජ්‍යලේ බවට පත් වෙනවා නෙමෙයි, ඒ තමයි ආධ්‍යාත්මික අතහැරීම. සම්මුතියෙන් විය යුතු ආකාරයක් පවතිනවද? දහමක් පවතින පැවැත්මක් හදාගන්න ඒක සම්මුති විදියට, ඒක සම්මුති ආකාරය තුළ ක්‍රියා කරනවා. ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ මේ ආධ්‍යාත්මික අතහැරීම මේ විදියයි. ආධ්‍යාත්මයෙන් අතහරින්නයි තියෙන්නේ. අපි අය මේක භෞතිකට ගත්තනේ. බුදු කෙනෙකුට ලස්සන ආරාම තිබුණා, ලස්සන කුටි තිබුණා, ඒ ලස්සන මේ පරිසරයක් සකසලා තිබුණා, ලස්සනට සාසන ධර්මයක් පවතින වැඩපිළිවෙළවල් හැදුවා. මිනිසුන් තේරුම් ගත්තේ නැහැ සමහර අය මේ ආධ්‍යාත්මය තුළින් පිටින් තේරුම් ගත්තේ. හා නිගණ්ඨය තමයි හරිම සිල්වත්, ඒගොල්ලොන්ට තමයි මේ දන් දෙන්න ඕන කියලා සමහර කට්ටිය හිතුවා. සමහර කට්ටිය තේරුම් ගත්ත කයින් අතහැරීම, සමහර අය තේරුම් ගත්ත මනසින් අතහැරීම. මේ මනසින් අතහරින ක්‍රමය දන්නේ නැහැ පුතජන සත්වයා. සාමාන්‍ය සත්වයා දන්නේ නැහැ. ඔවුන් දන්නේ භෞතික දේ අතහරින දේ විදිය ක්‍රමය පමණයි. ආධ්‍යාත්මිකව අතහැරීම හරි අසීරු කාරණයක්. ආධ්‍යාත්මිකව අතහරින්න තියෙන්නේ පින්නතුනේ වස්තු සම්පත් නෙමෙයි, මානසික ස්වභාවයන්, මානසික රැවටීම්, මානසික දෘෂ්ටි සමූහයක් පමණයි. යමෙකුට හැකියාව තියෙනවා නම් පින්නතුනි ගොඩක් දේවල් අතහරින්න නෙමෙයි, තමන්ගේ හිතේ හටගන්නා වූ සුඛ දුක්ඛ උපේක්ෂා කියන මෙන්න මේ ත්‍රිවේදනාව අත්හරින්න පුළුවන්කම තියෙනවා නම් එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්ත වෙනවා. ඒ ත්‍රිවේදනාවට එයා බැස ගන්නෑ, එයා එක ගන්නෑ. ඒ නොගන්නා තැනින් අවදි වෙනවා. එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලය අතහරින්න, මේ අතහැරපු තැනකින් නැගී සිටින්න පුළුවන් නම් එයා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වෙනවා. යමෙකුට හැකියාවක් තිබෙනවා නම් මේ අන්ධකාරය සහ ආලෝකය අත්හරින්න, ආන්නේ යා මේ ලෝකෝත්තර ධර්මය දැක්කා වෙනවා. යමෙකුට හැකියාවක් ලැබෙනවා නම් හොඳයි හොඳයි කියන අන්තයත් නරකයි නරකයි කියන අන්තයත් අතහරින්න සම්පූර්ණයෙන්ම මැදහත් වෙන්න අවශ්‍ය නැහැ. මැදක් ඉතුරු වෙන්නේ නැහැ දෙපැත්තක් අතහැරියොත්. ඒකයි සත්‍ය ලෝකේ. දෙපැත්තක් තිබුණොත් විතරයි මැදක් පිහිටන්නේ. දෙපැත්තක් නැත්නම් මැදක් නැත. මේ අන්තය දෙකම දේ මේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ අන්ත දෙක අත්හරින්න, එතකොට මැදක් ඉතුරු වෙන්නේ නැහැ. අන්ත දෙකක් නොගත්තු මජ්ක්‍ධිමා ප්‍රතිපදාවයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. අන්ත දෙකක් නොගත්තු තැන හට ගන්නා වූ මධ්‍යස්ථ භාවය. ඒක හරි අපූර්වයි පින්නතුනේ. ඒක චේතෝ විමුක්තියෙන් හටගන්නේ. වේදනා නිරෝධ වෙලයි ඒ මධ්‍යස්ථ භාවය ගොඩනැගෙන්නේ. සංඥාව නිරෝධ වෙලයි ඒ මධ්‍යස්ථ භාවය ගොඩනැගෙන්නේ. කාලය ඉක්මවලයි ඒ මධ්‍යස්ථ භාවය ගොඩනැගෙන්නේ. තමන්ගේ මනසේ සැනසිල්ල පවතින ආකාරය දන්නේ තමා. තමන්ගේ ගෙදර හදන හොද්දේ රසය දන්නේ තමන්. තමන් හදාගන්නේ තමන්ට රස විදියට. ඒ නිසා ඔබේ මනසත් ඒ වගේම තමයි. හොද්ද රසට හදා ගන්නවා වගේම හිතත් හොඳට රසට හදා ගන්නවා. අර බුදුරජාණන් වහන්සේගේ උපමාවක් තියෙනවා. අර කුඹුරක් කරන ඒ ගොවියෙක් බොහොම ඈත ඉඳලා තමන්ගේ කුඹුරට තමන් කැමති විදියට දිය සපයගෙන දිය ආරක් හදාගෙන එනවා. ආන්න ඒ වගේ තමන්ගේ හිතෙහි පැවැත්ම දන්නේ තමා. තමන් පදවන රතේ සමබරතාවය දන්නේ තමා. වේගයේ තමා. කන්ට්‍රෝල් එක දන්නේ තමන්. එතකොට තමන්ට සුව පහසුව දැනෙන විදියට තමන් රතේ පදවනවා වගේ තමයි අපේ මනස අපේ තෙන් ඒ විදියට හදන්නේ. අපේ රතේ තුලදී වේගය ගත්තොත් රතේ අසමබරයි කියලා අපි තේරුනොත් එහෙනම් මොකද කරන්නේ? වේගය ගන්නේ නැතුව ඉන්නවා. වේගය අඩු කරනවා. මෙතන වේගය ගත්තොත් ගැස්සෙනවා කියලා තේරුම් ගත්තාම ගැඩලි කොටලි තියෙන තැනකදී මොකද කරන්නේ? වේගය නොගෙන ඉන්නවා. ඔකල් තමයි තියෙන මනස. මේ පාර හොඳයි, මේක වේගෙන් යන්නේ නැතුවම බෑ, වේගෙන් යන්නම ඕන කියලා තේරුණාම හයිවේ එකට දැම්මහම නේද අපි අනිවාර්යෙන් වේගෙන් යනවා. අපිට කියන්න බෑ ඔබ 40ටම යන්න ඕන, ඔබ 20ටම යන්න ඕන, ඔබ හිමින්ම යන්න ඕන කියලා. එයා තමයි දන්නේ එයා ඉන්න පාර. අපිට කියන්න බෑ හොද්දට ලුණු අනිවාර්යෙන් මේස හැන්දයි තේ හැන්දයි කියලා. ඒක තීරණය කරන්නේ කවුද? අන්න තමන්. හොද්දේ ප්‍රමාණය වැදගත් වෙනවා. ඈ තමන්ගේ ලුණු රස වින්දනය වැදගත් වෙනවා. සමහර අයගේ ටේස්ට් එකට දාන ලුණු ඇත්තෙන්ම තව කෙනෙකුට කන්න බෑ. ඒක තද ලුණු රාය. හැබැයි ඒගොල්ලන්ගේ නියම රස, නියම ගාන ඒක. තව අයට ලුණු කන්නෙම නෑ. ඒගොල්ලන්ගේ තියෙන කැමැත්තට තියෙන එක කන්න ගියාම සමහර අයට ඒක කන්නම බෑ, දිය රසයි. හැබැයි යාට ඒක හොඳයි. ආන් ඒ වගේ ඔබට ඒක අපි නෙමේ තීරණය කරන්නේ. ඔබයි තීරණය කරන්නේ ඔබේ මනසේ සමබරතාවය, රසවත්තාව, සොඳුරු බව, නියුණු බව ඔබට තමයි තේරෙන්නේ. ආන්න ඒක නිසා කියනවා පච්චත්තං වේදි තම්පෝ විඤ්ඤෝ කීති. මේක රස බලලා හදාගන්න, තමන්ගේ රසවින්දනයට හදාගන්න පුළුවන් ක්‍රමයක්. තමන් කැමති විදියට තමන්ගේ මනස සැකසෙන්න ඕන. ඒක තමයි එතන තමයි නිවන තියෙන්නේ. එහෙම නැතුව කියන්න බෑ මම හොද්දක් හදලා ඉවරලා මම දාන්නේ මේ සැහැඳි දෙකයි ලුණු කියලා උගලන්ට දාන්න බෑ. අපේ පවුලේ නම් දාන්නේ පොල් කටු හැඳයි ලුණු කියලා එහෙම දාන්න බෑ. ඒ පවුලේ ගොඩක් ඉන්නද ලොකු හෝටලයක්ද දන්නේ නැහැ ලොකු හොද්දක් හදනවද කියලා. ඒ වගේ ඔබයි දන්නේ ඔබේ මනසේ තියෙන තත්වය, දෘෂ්ටිය, ස්වභාවය. නිසා ඔබ ඔබේ මනස සමබර කර ගැනීම, නිදහස් කර ගැනීම තමයි මේ ධර්මය වඩනවා කියලා කරන්නේ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. මගේ මනස මේ විදියට හොඳයි නම් ආයි කාටවත් ඒක නරකයි කියන්න බෑ. මගේ මනස මේ විදිය නෙමෙයි මීට වඩා වෙනස් වෙන්න ඕන කියලා කියනවා නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්නත් ඕන. හැබැයි වෙනස් වෙන විදියක් තමයි දැනගන්න ඕන. ඒකනේ Nirodha හඳුනන්න ඕන, Nirodha ගාමි ප්‍රතිපදාව හදන්න පුළුවන්. එතකොට වෙනස් වෙන්න ඕන කොයි විදියටද? එහෙමනම් කිව්වට නෙමෙයි ඔබ වෙනස් කරන්නේ, ඔබටම උමනා කරන වෙනස ඇති කරන්නේ. ඔබට ජාති බය, ජරා බය, මරණ බය, සංසාර බය දැනෙනවා නම් අන්න වෙනස් වෙන්න ඕන තැන්. ඔබමයි තීරණය කරන්න වෙනස් වෙන්න ඕන විදිය. මේ ලෝකේ ඕනම දෙයක් පිළිබඳව ඕනම කෙනෙකුට සිතීමට හැකියාව තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් සහ අනෝයෝනිසෝ මනසිකාරය කියන දෙක ආකාරයේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ඕනම දෙයක් ගැන ඕනම විදියකට හිතන්න පුළුවන්. ප්‍රශ්නයක් නෙමෙයි. අයෝනිසෝ මනසිකාරයෙන් තමයි සසර දුකටපත් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයක් ඇති වෙච්ච තැන ලෝභ, ద్వේෂ, මෝහ, මාන, මදමාන ඕවට වැටෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරයක් ඇති වුණොත් අනිවාර්යෙන් අර ලෝභ, ద్వේෂ, මෝහ වලට වැටෙනවා. ඒවට වැටුණාට පස්සේ එයාගේ මනස ගිනි ගන්නවා. ලෝභයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, වෛරයෙන් ගිනි ගන්නවා, ඉරිෂියාවෙන් ගිනි ගන්නවා. ඒකෙන්ම එයා දැවෙනවා. ඒ දැවෙන තරමට ඒගොල්ලෝ හිතනවා නම් ඒක වින්ද නෑ කියලා, ඒක ඒගොල්ලන්ගේ ආශාදයයි කියලා, ඒකයි ඒගොල්ලන්ගේ ආගමයි කියලා. එහෙමනම් ඒ ආගම තුලින් ඔවුන් යන්නේ අපායට. සත්ව ඝාතනයේ වින්දනයක් කරගත්ත අය, ඒ ඝාතනය කරන්න කරන්න ඒගොල්ලන්ට ඒකේ වින්දනයක් හම්බ වෙනවා. මොකද්ද? අර ද්වේෂයේ වින්දනය, පාපේ වින්දනය හම්බ වෙනවා. පාපේට වින්දනයක් තියෙනවා. මනස පුළුස්සනවා. ඒ පුළුස්සමින් පුළුස්සමින් මනස පුළුස්සන ස්වභාවයේ තරමටම යාගේ මනසේ ගිනි දැල් වැඩි වෙනවා. ගිනි දැල් වැඩි වෙන තරමටම ඔවුන්ට සිද්ධ වෙනවා ඒ පාපේ ගිනි දැල් වලින්. ඒ අපායගාමීත්වයටම යනවා. එසා මනස දවනවද නිවෙනවද කියලා බලාගන්න ඕන දර්ශනය තුළින්. එසා නිවෙන විදියට, මනස සිසිල් වෙන විදියට කටයුතු කිරීමේ වගකීම තමන්ට තියෙනවා. මිනිසුන් සියල්ල දවාලන්නේ, මිනිසාට සියල්ල මුලා කරවන්නේ බැඳීම්. මිනිසා සහනයටපත් කරන්නේ, සැහැල්ලුවටපත් කරන්නේ අර කුඩා ළමයෙක්ගේ අවදිය ඇති කරන්නේ බැඳීම් වලින් තොර කරගත්තාම මනස. මොනවටද බැඳෙන්න හොඳ නැත්තේ? රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට. එහෙමත් තේරුම් ගන්න බැරි නෑ. එකක් තේරුම් ගන්න, මනසට. සිතේ ඇතිවෙන ස්වභාවයන් වලට බැඳෙන්න නැතුව ඉන්න. ලෝකෙට නොමැදී, වෙන දෙයකට නොමැදී ඉන්න නෙමෙයි, සිතේ හටගන්නා වූ ස්වභාවයන්ට නොමැදෙන්න. ඇයි නොමැදෙන්න කියන්නේ? සිත මායාවක් බව තේරුම් ගන්න, මායාවට බැඳීමෙන් ප්‍රතිඵලයක් ළඟා කරගත නොහැකි බව තේරුම් ගන්න. සංකල්පය කියන්නේ මායාවක්, දෘෂ්ටි කියන්නේ මායාවක්, වචන කියන්නේ මායාවක්. දැන් බලන්න මේ මායාකාරී වචනේ ඔබව මොනතරම් වේගින් කම්පණය කරනවද කියලා. කම්පන තරංග හදාගෙන තියෙන්නේ. මේවා සුභ වචන, මේවා අසුභ වචන, මේවා ගරු වචන, මේවා නිගරු වචන හදාගෙන තියෙන්නේ. ඒ තුල තමන් කම්පණය වෙනවා. තමන් හදාගත්ත කම්පන තරංග මාලාවක්. රූපත් එහෙමයි. කම්පණය වෙන්න හදාගන්නවා. සඤ්ඤාත් එහෙමයි. කම්පණය වෙන්න හදා ගන්නවා. ඔක්කොම පනවා ගැනීම සමුදායක් තුලයි මිනිස්සයා සිටින්නේ කියලා තේරුම් කර ගන්න ඕන. ඒකට කියනවා සම්මුතිය, සම්මතය. සම්මුති ගොඩක් තිබෙන්නේ. එයා කරන සම්මතේ එයාට සත්‍යයක්. එයා හදන ආගම එයාට සත්‍යයක්. එයා හදන ජාතිය එයාට සත්‍යයක්. නමුත් ලෝක සත්‍ය තුල ආගමකුත් නැහැ, ජාතියකුත් නැහැ, වර්ගයකුත් නැහැ, රටකුත් නැහැ. අඩුම තරමේ මිනිස්සයට ඉඩමකුත් නැහැ. නමුත් මිනිස්සුන්ගේ හිත්වලට පොවන්නේ මොකද්ද? ඔබට ජාතියක් තියෙනවා, ඔබට ආගමක් තියෙනවා, ඔබට වර්ගයක් තියෙනවා කියලා. අන්න ඒ නිසා මේ සත්‍ය ලෝකෙටම ගෙන යන්න ඕන. මේ දහම ගෙන යන්න ඕන. නැත්තම් මේ මුළු ලෝකෙම අවිද්‍යාව නැමැති අන්ධකාරයේ මේ හිරුසඳු කෑවුවට මිනිස්සයා දැඩි අන්ධකාරයක ලෝභ ద్వේෂ මොහ මතින් දැවිලා පිලිස්සිලා දුකති ගාමි වෙනවා. දැන් ඔබ මේ ධර්මයෙන් කරන්න ඕන නිහ අමුතු ක්‍රමවේදයක් හදාගෙන ඒ ක්‍රමවේදයට ඉන්න නෙමෙයි. ඔබ සාදා ගන්නට ඕන ඔබ තුල දැවෙන තැන් නිවාගෙන යන වැඩපිළිවෙලක්. අමුතුවෙන් ඉන්න අවශ්‍ය නැහැ. ස්වභාවය තුල ඔබට නිවන තියේවි. ඔබ තුල දැවීම නැත්නම් ස්වභාවයෙන්ම නිවන පවතීවි. දැවීම තීදි නිවන හොයන්න බෑනේ. දැවීම් තීද්දි නිවන සොයන්න බෑ. දැවීම් නැති කොතනද එතන නිවීම් ස්වභාවය තුල පවතීවි. අයි නිවන්න ඕනේ. නිවස හුදකලාවේ තියෙනවා. ආයි හුදකලා වෙන්න ඕනේ නැහැ. නිවන හුදකලාවේ නිවස හුදකලාවේ තියෙනවා. මොන නමුත් එනවා නිවසට කවුරු හරි. පෝස්ට්මන් එනවා. තියාගලුම ගත්තා යවුවා. ඒතර හුදකලාව ආයි තියෙනවා. ආයි ඥාතියෙක් ආවා. එයාගේ ප්‍රශ්න විසඳුවා. තේරුම් කරලා දුන්න එයා යවුවා. ආයි හුදකලාව තියෙනවා. අයි එහෙම හුදකලාව ඉන්නවයි කියලා අමුතු දෙයක් කරන්න ඕනේ නැහැ. කවුරුවත් නැති තැන හුදකලාව. ඒ හුදකලා නිවසේදී. ඒ වගේ තමයි මනස. එහෙම සැනසෙල්ල අමුතුවෙන් ඇති කරන්න ඕනේ නැහැ. සැනසෙල්ල සියෙන ස්වභාවයේ. දැවීමයි අස්වාභාවික, සැනසීම ස්වභාවිකයි. වේදනාවයි අස්වාභාවික, නිරෝධය ස්වභාවිකයි. සංඥාවයි අස්වාභාවික, නිරෝධය ස්වභාවිකයි. සංස්කාරයි අස්වාභාවික, නිරෝධය ස්වභාවිකයි. විඥානයයි අස්වාභාවික, නිරෝධය ස්වභාවිකයි. රූපය අස්වාභාවික, නිරෝධය ස්වභාවිකයි.
හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.